සමන්ත විද්‍යාරත්න ගරු ඇමතුමා ඔබතුමාට විනාඩි 12ක කාලයක් තිබෙනවා.
හොඳයි. මූලාසන උපෝණ ගරු මන්ත්‍රීතුමනි, මම හිතනවා රටේ ජනතාවගේ පැත්තෙන් ගත්තොත්, ඉදිරි අනාගතයේ පැත්තෙන් ගත්තොත් වැදගත් පනතක් තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. දැන් මේ පනත නොතිබුණාට මේකේ අදාළ කාර්යභාරයම් ඉෂ්ට වුණා 1984 3/5 දින ස්ථාපනය කරපු මේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන. නමුත් ඒකට නෛතික බලයක් තිබුණේ නැහැ. මොකද පනතක් නැතුව නීතියක් ගොඩනැගෙන්නේ නැහැ. එහෙනම් අදේ අඩුව තමයි සම්පූර්ණ කරන්නේ වසර 41කට පස්සේ. ඒ ගැන අපි සතුටු වෙනවා. මම හිතනවා අපේ රජයට වසරක් පිරීම පිරෙන මොහොතේ රටේ ජනතාව මේ පිළිබඳ සතුටු වෙන්න ඕනේ. දැන් මේ පාර්ලිමේන්තුවේ ජනතාවාදී අනපනත් සම්මත වෙනවා. අපි කියන්නේ ඉතිහාසයේම පනත් සම්මත නොවුණා කියනවා නෙවෙයි. නමුත් ඉතිහාස උඟක් පරීක්ෂා කරලා බැලුවම අපිට පේන්නේ වරප්‍රසාද ඇති කරගන්න හදාපු පනත් තියෙනවා. බලය දීර්ඝ කරගන්න, බලය තර කරගන්න හදාගත්ත පනත් තියෙනවා. ඒ වගේ පනත් අපි දැකලා තියෙනවා. ඉතින් ඒ අතරේ ජාතික ජන බලවේගයේ රජයක් ඇවිල්ලා දැන් අපි අද මේ දකින පනතත් ජනතාවගේ අවශ්‍යතාවයක් සම්පූර්ණ කරන පනතක්. ඒ වගේම අපි මේ පාර්ලිමේන්තුවේදී පහුගිය දවස් ගෙනාවා 2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතක් ගෙනාවා. ඒ වගේම අපි පහුගිය ජූලි 31 වෙනිදා ජනාධිපති වරප්‍රසාද අහිමි කිරීමේ පනත ගෙනාවා. ඉතින් අපි හිතනවා මේ රටේ ජනතාවට වසරක් යනකොට මෙතන සම්පාදනය වෙන නීති දිහා බැලුවත් ජනතාවාදී ගමනක මහජන අපේක්ෂා ඉටු කරන ගමනක රජයේ යමින් තියෙනවා කියන එක කාරණේ පැහැදිලි. කොහොම නමුත් ගරු මුලසුන හොබෝන මන්ත්‍රීතුමනි, මේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ මේ ඉදිරිපත් කරන පනතෙන් අපි බලාපොරොත්තු වෙනවා ඒකේ ප්‍රධාන අරමුණු කීපයක් සම්පූර්ණ කරගන්න. අපි දන්නවා මේ රට දැන් පාරිසරික වශයෙන් යම් අර්බුදවලට මුහුණ දීලා තියෙනවා. ආපදා උස්සන්න වෙලා තියෙනවා. ඒ වගේ වෙලාවක මේ වගේ ආයතනික අවශ්‍යභාවයක් තියෙන ඉඳ අපි මේකේ ප්‍රධාන අරමුණු කරගෙන තියෙනවා පර්යේෂණ හා පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් බලතල හොඳින් ලබා දෙන්න. ඒ වගේම තාක්ෂණික සහාය මේ කාර්යන්වෙනුවෙන් රට වෙනුවෙන් ලබා දෙන්න අදාළ බලය ලබා දෙන්න. ඒ වගේම අනාගතයේ ආපදාවට ඔරොත්තු දෙන නිර්මිත පරිසරයක් සාතික කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න අපි මේ පනතෙන් තවත් බලය ඒ ආයතන වෙත ලබා දෙනවා. ඉතින් අරමුණු සම්පූර්ණ කරගන්න බලන්න. අනිත් පැත්තෙන් මේ පනතේ අවශ්‍යතාවය මම හිතනවා තේරුම් ගනී කියලා තේරෙනවා මේ සමාජයේ බොහෝ දෙනෙකුට. දැන් නායාම් සම්බන්ධයෙන් අපේ රටේ ඉතිහාසය ගත්තොත් 1947 නිදහස ලැබෙන්න පෙර වසරේ ජීවිත 40ක් කඩු ගන්නාවේදී නායක් නිසා නැති වුණා. ඒ වගේම අරනායකදී මෙතන කතා වුණා 2016 150ක් ජීවිත නැති වුණා. නුවරඑළියේ වලපනේදී 1970 ජීවිත 19ක් නැති වුණා. අපේ බදුල දිස්ත්‍රික්කයේ 2014 මීරිය බැද්දේ ජීවිත 36ක් නැති වුණා. මේ විදිහට බලනකොට විශාල ජීවිත ගාණක් අහිමි වෙලා තියෙනවා. මේ ජීවිත ආරක්ෂා කරන්න පුළුවන් බලතල තියෙන නීතියක් සහිත ආයතනයක් බවට මේක පත් කර ගැනීමේ වාසියක් තියෙනවා කියන එක අපි පෙන්වා දෙන්න කැමතියි. දැන් මේ පසුගිය වසර 20ක වගේ කාලය ගත්තම 2003 ලංකාවේ නාය නිසා නැති වෙච්ච ජීවිත ප්‍රමාණය 218ක්. 2014 ජීවිත 100ක්. 2016 ජීවිත 151ක්. මේ පහුගිය 2017 ජීවිත 262ක්. ඒ නිසා දැන් අපි දකිනවා දැන් මේ වගේ නීති ශක්තිමත් කිරීම පහුගිය කාලේ දුර්වල වෙලා තිබුණා. එහෙනම් ඒ දුර්වල වීම වල ප්‍රතිඵල මේ රටේ ජනතාව ජීවිතවලින් ගෙවලා තියෙනවා. අපි දන්නවා මේ නායාම් සිදු වෙන්නේ කඳුකරේ විතරක් නෙවෙයි. අපි රටේ පහුගිය ඉතිහාසය බැලුවම මහ බැංකුව නායි ගියා. අපේ රටේ ජාතික සමගිය නායි ගිහිල්ලා තිබ්බා. ආගමික සංහිඳියාව නායි ගිහිල්ලා තිබ්බා. එහෙනම් අපිට ගොඩනගන්න වෙලා තියෙනවා මේ නීති රීති ගොඩනගන අතරේ සමස්තයක් ගොඩනැගීමේ කාර්යයක් වෙනුවෙන් තමයි එක් පියවරක් මේ අරගෙන තියෙන්නේ ජනතාවගේ ජීවිතවලට වග කියන්නේ. මේකේ බරපතලකම තේරෙන්න මේ නීති රීති වල තියෙන දෝෂ තේරුම් ගන්න මම මේ කියන්නේ. 2014 අවදියේ මුලාසන ඔබවන මන්ත්‍රීතුමනි මම හිටියේ ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට. එතකොට හපුතලේ පූනාගල ප්‍රදේශයේ ওই මීරිය බැද්දේ නායගිය අයවකට ඔක්තෝබර් මාසේ 29 වෙනිදා. ඒකෙන් තමයි ජීවිත 36ක් අහිමි වුණේ. ඒ අහිමි වෙච්ච වෙලාවේ මම ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් ඇහුවා මෙතන නාය යනවා කියලා ඔබතුමාලා අඳුරගෙන තිබුණේ නැද්ද? මොකද ඔබලා ඔබතුමාලාට තමයි මෙතන වගකීම තියෙන්නේ අඳුරගෙන තිබුණේ නැද්ද කියලා. එතුමාලා ලිපිලේකන අවසලා මට පෙන්නුවා මේ 2014 නායගිය තැන ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ විසින් 2007 වාර්තාවක් නිකුත් කරලා තියෙනවා මෙතන අනිවාර්යෙන් අධික නායාන් ස්ථානයක් මේ ලයිම්පේලි වල ඉන්න ජනතාව වහාම ඉවත් කරන්න කියලා. ඒ ලියුම යොමු කරලා තිබ්බේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට රජයේ ඉහළ ආයතන වලට. දිස්ත්‍රික් ලේකම්තුමාගෙන් අහනකොට කිව්වා ලිපිගනු අවශ්‍යල කිව්වා අපි ඒක හල්දුමුල්ලේ ප්‍රාදේශීය ලේකම්තුමාට දෙන්නවා කිව්වා. හල්දුමුල්ලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ ගිහිල්ලා ෆයිල් ටික අවශ්‍යල බලනකොට ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඒක දැනුම් දීලා තිනවා ග්‍රාමසේක මහත්තයාට. ග්‍රාමදාර මහත්තයාත් ෆයිල් ටික අවශ්‍යල අවශ්‍යල මට පෙන්වා දුන්නා. තුන් පාරක් ගිහිල්ලා ජනතාව දැනුවත් කරලා තියෙනවා මේක නා යනවා මෙතනින් ඉවත් වෙන්න කියලා. ඉතින් ලයිමේ ඉන්න කට්ටියට ඉවත් වෙන්න තැනක් තිබුණේ නැහැ. බින් අඟලක් නැහැ. එයාලට ඒ අයිතිවාසිකම් දීලා තිබුණේ නැහැ. එහෙනම් ජීවිත 36ක් අහිමි වුණා. ඊට පස්සේ මම පලාස් සභාවේදී යෝජනාවක් දාලා කිව්වා ඒක ස්වභාවික ආපදාවකින් සිදුවෙච්ච මරණ 36ක් නෙවෙයි. රජයේ දුර්වල විදියට ක්‍රියාත්මක කිරීම නිසා සිදුවෙච්ච මිනි මැරුමක් හැටියට සලකන්න ඕනේ කියලා. අන්න ඒ තත්ත්වයක් තුළ මේ නීතිය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන්න අපි කැමතියි. එහෙනම් අපි දකිනවා මේ රටේ නීතිමය පැත්තෙන් තව ශක්තිමත් විය යුතු ස්ථාන ගොඩක් තියෙනවා. මේ නායම් සම්බන්ධයෙන් කතා කරනකොට මුලසුන ඔබවන මන්ත්‍රීතුමනි, මේ නායම් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදෙනවා. එකක් ස්වභාවික හේතුන් නිසා සිදුවෙන නායම්. අනිත් එක මානව ක්‍රියාකාරීත්වය නිසා සිදුවෙන නායම්. ඉතින් දැන් අපේ රටේ බැලුවම ඇත්තම සිදුවෙන්නේ මානව ක්‍රියාකාරීත්වය නිසා තමයි වැඩිපුර නායම් සිදුවෙන්නේ. දැන් මේ සභාවෙත් උමා ඔය සම්බන්ධයෙන් එක මන්ත්‍රීවරයෙක් කතා කළා. දැන් මේ උමාවෙන් සිදුවෙච්ච නායම් විනාශයන් සුළුපටු නෑ. එතකොට ඒ නායම් වල ස්වභාවික නායම් නෙවෙයි. වැරදි ව්‍යාපෘතියක් පරිසර අධ්‍යන වාර්තා සකස් නිර්වර්ධ ලෙස සකස් කරන්න නැතුව, විද්‍යානුකූල ලෙස කරන්න නැතුව, මධ්‍යම කඳුකරේ කියන්නේ මේ නායම් සිදුවෙනවා නම් ඒ ප්‍රදේශ ජනතාවට විතරක් නෙවෙයි බලපාන්නේ, අපේ රටේ හදවත කියන්නේ මධ්‍යම කඳුකරේ. එතන තමයි අපේ සියලුම දිය සීරාවන් උල්පත්තික උපදිනු ලබන්නේ. ඉතින් ඒවා අහිමි වෙනවා කියන්නේ රටකට මහා ප්‍රශ්නය. ආන්නවන් මධ්‍යම කඳුකරේ නැගෙනහිර බෑවුම තමයි ඔය උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරපු බෑවුම. එඳ ඒවා මානව ක්‍රියාකාරීත්වය නිසා සිදුවෙච්ච නායාමක් කියනට වඩා හොඳයි ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය නිසා සිදුවෙච්ච නායාමක් කියලා වර්ග කරන එක. මොකද ආණ්ඩුවක් ගත්ත වැරදි තීන්දුව නිසා තමයි සිද්ධ වුණේ. ඊයේ දවසේ අපේ කැබිනට් මණ්ඩලය රැස් වුණා. උමා ඔය ප්‍රශ්නේ තාම අහවර නැහැ. සමහරු හිලෝ යන්න කතා කරනවානේ. ඇබේටවත් ගහන්න පුළුවන් එකක් නම් ප්‍රශ්නයක් නැහැ. කතා කරපු කට්ටිය. එහෙනම් මම මේ කියන්නේ මේ උමා ඔය සම්බන්ධයෙන් අපි කැබිනට් මණ්ඩලයේ කතා කරා. වෙච්ච විනාශයට තාමත් වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මේ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණේ තාම නඩුව තියෙනවා. මම ස්තුතිවන්ත වෙනවා පරිසර යුක්ති කේන්ද්‍රයට. හේමන්ත විතානගේ මහත්තයලා මූලිකලා අපි ජනතාවත් එක්ක හොල නඩු දැම්මා. ආණ්ඩුව යමක් දුන්නා නෙවෙයි නඩු කියලා උද්ඝෝෂණ කරලා අපි ගත්තේ. සම්පූර්ණ හානි වුණා කියලා ආණ්ඩුව වාර්තා කරන නිවාස ප්‍රමාණය උමා ඔය නිසා ගෙවල් කඩන් වැටිලා ඉරිතල්ලා පුපුරලා බිමට වැටිච්ච නිවාස ප්‍රමාණය 8374යි. ඒතර උමාවෙන් හානියක් වුණ නැද්ද? මෙතුමලගම රජයන් කාලේ පිළිගත්ත වාර්තා මම මේ කියන්නේ. ගොඩනැගිලි පරේෂණ ආයතන දීපු වාර්තා මම මේ කියන්නේ. නඩු කියලා අපි මේ වයින් ගෙවල් 8000 ගානකට වන්දි ගත්ත කෝටි ගාණක්. ඊයේ අපි කැබිනට් මණ්ඩලයේ සම්මත කරා තවත් නිවාස 1153කට වන්දි ගෙවන්න තීන්දුව කරා. ඊයේ ඒ වාර්තා සම්පූර්ණ කරපුවා. ඒ වගේම වාර්තා සම්පූර්ණ කරපු නැති තවත් තියෙනවා පුපුරා විනාශ වෙච්ච නිවාස. නිවාස තියෙනවා. ඒව සම්බන්ධයෙන් අපි කමිටුවක් දාන්න තීන්දුව කරා. ඊයේ දිස්ත්‍රික් ලේකම්තුමාගේ මූලිකත්වයෙන් ඒ අයටත් වෙච්ච හානිය සම්බන්ධයෙන් තක්සේරු කරලා මේ මිනිස්සු මරණයට පත් වෙන්න දෙන්න බෑ. පුපුරුපුගයක් ඇතුළේ තියලා යමක් කරන්න ඕනේ. බිම්මටම සමතලා වෙච්ච නිවාස ප්‍රමාණය උමා ඔය ව්‍යාපෘතිය නිසා ඇල්ලේයි බණ්ඩාරලයි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකේ විතර ඔය කියන කොට නැගිලි පරේෂණ ආයතන වාර්තාවලට අනුව නිවාස 256යි. තාම අපිට ඉඩම් ටික දීලා ඉවර කරගන්න බැරි වුණා. මේවා මේ අද ඊයේ වෙච්ච දේවල් නෙවෙයි. ඒ වගේම අපි ඊයේ තීන්දුවක් ගත්තා දිය උල්පත් සිඳී ගිය නිසා 7000 ගානක් දිය උල්පත් සිඳී ගියා මුල් අවස්ථාවේ. එහෙනම් සමහරුන්ට තාම බොණ්ඩ වතුර නැහැ. සිහිලල් පුරවරේ කියන බණ්ඩාරවල වතුර උපන් තැන බොණ්ඩ වතුර නැති හින්දා තාම බවුසර් වලින් වතුර බෙදෙනවා. උමා ඔය හිලපාදන කට්ටියට අපි මේ කියන්නේ. එහෙනම් ඊයේ අපි තීන්දුවක් ගත්තා තව දුරටත් බවුසර් වලින් වතුර බෙදන්න ආණ්ඩුව ප්‍රතිපාදන දාන්න තීන්දුව කරා. මොකද මේ මිනිස්සුගේ මූලික අවශ්‍යතාවයක්. ඒ වගේ පාංශු සංරක්ෂණේ වැඩපිළිවෙළක් ඊයේ අපි තීන්දුව කරගන්න. උමා ඔය පහළ නිම්නයේ මිනිසුන්ට ජල හිඟයකට මුහුණ දෙන්න මහා ජලාශයක් තල්පිටි කළ ජලාශය ඉදි කරන්න අපි තීන්දුව කරා. ඊයේ කැබිනට් මණ්ඩලෙන් තීන්දුව කරා. මෙන්න මේ විදිහට තීන්දුව ගන්න උනේ මෙවැනි රාජ්‍ය ආයතන දීපු ආයතන වලට හරිය නීතියකින් බලයක් දීලා තිබ්බේ නැහැ. හරිය නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. පරිසර නීති තිබුණත් ඒවා නොතකා වැඩ කළා. එහෙනම් අපි හිතනවා මේ රජයට අපිට වගකීමක් තියෙනවා නීත්‍යානුකූල ලෙස මේ රටේ වැඩ කටයුතු කරන්න. අපේ දිස්ත්‍රික්කවල ගත්තොත් රටේ ගත්තොත් මේ නායම් ප්‍රශ්නේ ඊටම දරුණු විමුලසුන ඔබවන මන්ත්‍රීතුමනි. ඔය මීරිය බැද්දේ නායකයාට පස්සේ අපි පළාත් සභාවල යෝජනා දාලා ඒවකට අපේ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු මැදිහත් වෙලා අපි දිගින් දිගටම රජෙන් ඉල්ලීමක් කළා. මේවයි පස් කඳු යට මිනිස්සු යට වැළලෙන්න දෙන්න බෑ කියලා. දැන් අපි වැවිලි කර්මාන්ත ඇමතිවරයා. අපේ වැවිලි ශේෂ්ත්‍රයේ තමයි වැඩි හරියක් මේ අනතුරට පත් වෙන්නේ. මොකද මේ මධ්‍යම කඳු කරේ විශාල වශයෙන් ඉන්නේ වැවිලි ශේෂ්ත්‍රයේ ජනතාව. අපි බදුල්ල දිස්ත්‍රික්කේ බලපෑම් කරලා 2015-16 වසරේ ඔය NBR ආයතනයේ නියලදාන්ට අපි ස්තුතිවන්ත වෙනවා. බොහොම දුෂ්කර තත්ත්වයන් ඇතුළේ කටි අධ්‍යනයක් කරලා වාර්තාවක් නිකුත් කරා. සිටියන් ගත කිරීම මගින් නිකුත් කරා.
ගරු එමෙතුමා තව විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
බොහොම ස්තුතියි. සිටියන් ගත කිරීමක් කරා බදුල්ල දිස්ත්‍රික්කේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 66.9% නායම් අවදානමේ තියෙන නායම් අවදානමේ තියෙන. දැඩි නායම් සිදු වෙනවා කියලා නිවාස නමෙන් නමට නිවාස නම් කරලා තියෙනවා මුලසුන ඔබන මන්ත්‍රීතුමනි. ඒ නම් කරපු නිවාස ප්‍රමාණය බදුල්ල දිස්ත්‍රික්කේ නායම් වලට ගොදුරු වෙනවා කියලා නම් කරපු නිවාස ප්‍රමාණය 5064ක්. ඒක නුවරඑළියේදී 897ක්. දැන් මේ මිනිස්සු මෙහෙම මැරෙනකන් අපිට බලන් ඉන්න පුළුවන් කමක් නැහැ. පෙර අපි මේවට විවේචනය කර අර තිබුණු ආණ්ඩුව වලට. නමුත් දැන් අපේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා. මේ නීති රීති ශක්තිමත් කරලා මේ ගෙවල් කඩාගෙන වැටලා මිනිස්සු වැළලෙන්න නොදී ඒ ජනතාව ස්ථිර බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් නිවාසයක පදිංචි කරන්න. අන්න ඒකට අනුව මේ ඔක්තෝබර් 12 වෙනිදා වැවිලි ශේෂ්ත්‍රයේ නායාම් වලට ගොදුරු වෙන්න නියමිත අධිනායාම් අවධානමේ ඉන්න පවුල් 2125කට බණ්ඩාරවලදී ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් 132ක් වටිනා නිවසක් සහ පර්චස් 1000ක් ඉඩම් කැබැල්ලක් ලබා දීලා ඒ ජනතාවට යම් සහනයක් ලබා දෙන්න අපි තීන්දුව කරලා තියෙනවා. එන යම් කටයුත්තක් සිදු වෙනවා. ඔබට අපි කතා මතක් කරන්න කැමතියි. මේ NBR ආයතනය මේ පහුගිය ආණ්ඩුව වල අවුරුදු ගාණක් නිකුත් කරපු වාර්තා අතරේ තියෙනවා. දැන් අපේ දිස්ත්‍රික්කේ මම මේ කියන්නේ. මේ මලේ දෙමළ විදුහල ඇලවෙලා පුපුරලා තියෙන්නේ. ඒ පාසල නායන පාසල. ඒකට පාසලක් දෙන්න වෙනවා අපිට. මක්කල් දෙනිය පාසල, නායන පාසල, මීරිය බැද්දේ පාසල, ඒ වගේම මහකන්ද ආනෝල්ඩ් පාසල, ග්‍රේන් ඇල්පින් පාසල, මේ වගේ වැවිලි ශේෂ්ත්‍රයේ අපිට විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. දැනට බදුල්ල දිස්ත්‍රික්කේ මම මේ උදාහරණ කියන්නේ. නායකිය ස්ථාන 15ක් මේ අවුරුද්ද ප්‍රතිසංස්කරණය කරනවා. ආරක්ෂිත වැටි දානවා. ආරක්ෂිත ක්‍රම අනුගමනය කරනවා. ඒකට වෙන් කරපු මුදල මිලියන 1500ක්. ඉතින් මේසා විශාල මුදලක් මේවට වැය වෙන්නේ ස්වභාව ධර්මයේ නිසි ලෙස කළමනාකරණය කරමින් පාරිසරික මිතුරු
සංවර්ධනයක
මම අවසන් කරනවා. නොයිලීමේ ප්‍රශ්නය නිසා ගරු මුලසුන ඔබන මන්ත්‍රීතුමනි. ඉතින් බරපතල තත්යකට මේ රට පත් වෙලා තියෙනවා. ඉතින් අපිට මේ රටේ ඉදිරියට යනවා නම් ලෝකෙත් දැන් කතා කරන විශාල මාතෘකාව පාරිසරික ප්‍රශ්න. ඉතින් අපේ රටේ පරිසරයට ආදරය කරන නායකත්වයක් තියෙන අනුර කුමාර් දිසානායක ජනාධිපතිතුමාගේ මේ දේශපාලන ගමන අපේ ව්‍යාපාරේ මේ පරිසරයේ තත්ත්වයන් පාරිසරික කාරණාවට මුල්කල් දෙමින් අදාළ නීති සම්පාදනය කරමින් මේ රටේ ජනතාව ආරක්ෂා කරමින් යන ගමනක සම්මත කරන පනතක් හැටියට මේ පනතට කාගේත් සහයෝගය ලබා දෙන්න කියන ඉල්ලීම කරමින් මම නවතිනවා. බෙහෙවින්ම ස්තුතියි.
ස්තුතියි.